මීළඟට ගරු එම් උදේ කුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
සභේකේ තලමිතාංග ගරු උරුපිනර අවහලේ ඉන්දේ චිනම් ගාධිකපඩම් දණ්ඩ අමචිකලොම් නාටින් මුන්නේටත්කේ විහ මුඛ්‍ය පංගු වෛක්‍රදේ குறிப்பாக பொது நிர்வாக உள்நாட்டு அலுவலர்கள் மாநில சபைகள் மற்றும் உள்ளாட்சி சபை அமைச்சு நாட்டின் நிர்வாகத்திலே முக்கிய பங்கு வகிக்கிறது. இந்த அமைச்சுக்கு வரவு செலவு திட்டம் மொத்த நிதி ஒதுக்கீட்டிலே 23% ஒதுக்கப்பட்டுள்ளது, அதாவது 856 பில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது. மற்றது விளையாட்டுத்துறை மற்றும் இளைஞர் விவகார அமைச்சு. இந்த அமைச்சுக்கு வரவு செலவு திட்டத்திலே மொத்த ஒதுக்கீட்டிலே மிக குறைந்த அளவு நிதியே ஒதுக்கப்பட்டுள்ளது, அதாவது 0.3% மட்டுமே, அதாவது 10 பில்லியன் ரூபாய் மட்டுமே ஒதுக்கப்பட்டுள்ளது. மேலும் உள்நாட்டு அலுவலக அமைச்சுக்கு அதிக நிதி ஒதுக்கீட்டு செய்யப்பட்டுள்ளது காரணமாக அடுத்த வருடத்திலாவது நுவரெலி மாவட்ட மக்களின் நீண்ட கால தேவையான கோரிக்கையான எதிர்பார்ப்பாக இருந்த அந்த பிரதேச இலங்கை அதிகரிப்பு விடயம் நிறைவேற்றப்படும் என்ற ஒரு எதிர்பார்ப்பு நமது மத்தியில் ஏற்பட்டுள்ளது. குறிப்பாக நுவரெலி மாவட்டத்திலே தற்போது காணப்படும் பிரதேச செயலகங்கள் அதிகரிக்கப்படும் வகையிலே வர்த்தமான அறிவித்தல் வெளியிடப்பட்டு விடயத்துக்கு பொறுப்பான அமைச்சர் அதாவது பிரதமர் அவர்கள் அறிந்திருப்பான் என்று நினைக்கிறேன். ஏனென்றால் நுவரெலி மாவட்டத்திலே தற்போது காணப்படும் 5 பிரதேச செயலகங்களை எண்ணிக்கை 10 அதிகரித்து அப்போது விடயத்துக்கு பொறுப்பாக இருந்த அமைச்சர் வஜிர அபயவர்தன் அவர்கள் 2018 அமைச்சரவை பத்திரத்தை சமர்ப்பித்து அதனை 2019 வர்த்தமானியிலே வெளியிடப்பட்டது. அந்த வர்த்தமானி அறிவித்தலின்படி நுவரெலி மாவட்டத்துக்கு 5 பிரதேச செயலகங்களும் காலி மாவட்டத்துக்கு 3 பிரதேச செயலகங்களும் அதிகரிக்கப்படும் என்று வர்த்தமானியிலே தெரிவிக்கப்பட்டிருந்தது. அந்த வர்த்தமானி அறிவித்தலின்படி காலி மாவட்டத்துக்கு நிறுவப்படும் என்று கூறப்பட்ட இந்த 3 பிரதேச செயலகங்களும் உருவாக்கப்பட்டு தற்போது செயல்பட்டுக் கொண்டிருக்கின்றன. அதனை நாங்கள் எதிர்க்கவில்லை, வரவேற்கிறோம். ஆனால் நுவரெலி மாவட்டத்திலும் புதிதாக உருவாக்கப்படும் என்று கூறப்பட்ட அந்த 5 பிரதேச செயலகங்கள் காணாமல் போயுள்ளது. அந்த நுவரெலி மாவட்ட மக்கள் அந்த பிரதேசங்களை தேடிக்கொண்டிருக்கிறார்கள். அதாவது வர்த்தமான அறிவித்தல் வெளியிடப்பட்டு 4 வருடங்கள் ஆகியும் இன்னும் அந்த பிரதேச செயலகங்கள் உருவாக்கப்படவில்லை என்பதை நான் கௌரவ பிரதமர் அவர்களிடமும் கௌரவ வஜிர அபயவர்தன் அவர்களிடமும் நான் ஏமாற்றத்துடன் கூறிக்கொள்ள விரும்புகிறேன். ஏனென்றால் அடுத்த வருடத்திலாவது இந்த காணாமல் போன இந்த பிரதேச சபைகளை நீ கண்டுபிடித்து குறிப்பீர்களா என்று நான் கேட்க விரும்புகிறேன். ஏனென்றால் நுவரெலி மாவட்டத்தை பொறுத்தவரையிலே அங்கு 5 பிரதேச செயலகங்கள் மாத்திரமே உள்ளன. கிராம சேவக பிரிவுகள் என்றால் 491 கிராம சேவக பிரிவுகள், ஆனால் அங்குள்ள மக்கள் தொகை 800,000 மக்கள் தொகை காணப்படுகிறார்கள். குறிப்பாக உதாரணம் எடுத்துக்கொண்டால் கொத்மலை கிராம சேவக பிரதேச செயலகத்தின் கீழ் 1,22,000 மக்கள் தொகையும் அதே போல வடப்பனை பிரதேச செயலகத்தின் கீழ் 1,28,000 மக்கள் தொகையினரும் அதே போல ஹங்குரங்கத்திலே 1,07,000 பேர் மக்களும் வாழ்கிறார்கள். ஆனால் அதே நூலக மாவட்டத்திலே நுவரெலி பிரதேச செயலகத்தின் கீழ் 2,28,000 மக்கள் வாழ்கிறார்கள். அங்கு காணப்படும் கிராம சேவக பிரிவுகள் 72 மாத்திரமே. அதைவிட அதிகமாக அம்பேகமோ பிரதேச சபை பிரதேச செயலகத்தின் கீழ் 2,55,000 மக்கள் தொகை வாழ்கிறார்கள். அங்கு காணப்படும் கிராம சேவக பிரிவுகளும் 67 மாத்திரமே. ஆகவே இதனை மொண்டாகலை மாவட்டத்தோடு ஒப்பிடும் போது மொண்டாகலை மாவட்டத்தின் மக்கள் தொகை 600,000 மக்கள் தான். அங்கு காணப்படும் பிரதேச செயலகங்களின் எண்ணிக்கை 11. அது அங்கு அதிக அளவாக வெள்ளவாய பிரதேச செயலகத்திலே 68,000 மக்களும் குறைந்த அளவாக கதிர்காம பிரதேச செயலகத்திலே 20,000 மக்கள் வாழ்கிறார்கள். ஆனால் அதே நேரத்திலே அந்த மொண்டாகலை மாவட்டத்தோடு ஒப்பிடும் போது அதிக மக்கள் தொகை கொண்ட நுவரெலி மாவட்டத்திலே 5 பிரதேச செயலகங்கள் மாத்திரமே காணப்படுகின்றன. அதுவும் கதிர்காம பிரதேச செயலகத்தோடு ஒப்பிடும் போது அம்பேகம பிரதேச செயலகத்தின் கீழ் 10 மடங்கு அதிகமான மக்கள் காணப்படுகிறார்கள். அதே போல நுவரெலி பிரதேச செயலகத்தின் கீழ் 9 மடங்கு அதிகமான மக்கள் காணப்படுகிறார்கள். ஆக இது ஒரு அநீதியான ஒரு விடயமாகும். மேலும் நுவரெலி மாவட்டத்திலே பெரும்பான்மை மக்கள் அதிகம் வாழும் ஹங்குரங்கத்த பிரதேச செயலகத்தில் கூட 1,00,000 மேற்பட்ட மக்கள் வாழ்கிறார்கள். ஆகவே அங்கே பெரும்பான்மை மக்களுக்கு அநீதி இழைக்கப்படுகிறது. ஆகவே உடனடியாக இதனை நிவர்த்தி செய்து ஏற்கனவே வர்த்தமானிகள் அறிவித்தபடி அந்த பிரதேச செயலகங்கள் அதிகரிக்கப்பட வேண்டும். முதல் கட்டமாக அதிகரிக்கப்பட வேண்டும் என்று கோரிக்கை முன்வைக்கிறேன். ஏனென்றால் அந்த பிரதேசங்கள் அதிகரிக்கப்படும், அதாவது அறிவிக்கப்பட்ட பிரதேசம் அதிகரிக்கப்பட்டாலும் கூட அதிகரிக்கப்பட்ட பிரதேச செயலகங்களான தலவாக்கலை பிரதேச செயலகத்திலே 1,55,000 மக்கள் இருப்பார்கள். அது மட்டுமல்ல அங்குள்ள பிரதேச கிராம சேவக பிரிவுகள் எண்ணிக்கை 44 மட்டும்தான். அதே போல அதிகரிக்கப்பட்ட நோவுட் பிரதேச செயலகத்திலும் 1,75,000 மக்கள் வாழ்கிறார்கள். அங்குள்ள கிராம சேவக பிரிவுகள் எண்ணிக்கை 35 மாத்திரமே. இது ஒரு அநீதியான ஒரு விடயம். ஆகவே எதிர்வரும் காலங்களிலே அடுத்த அந்த நோவுட் பிரதேச செயலகமும் நூரையில பிரதேச செயலக தலைவர்களை பிரதேச செயலகம் மேலும் அதிகரிக்கப்பட வேண்டும். அதன் மூலமாக நூரையில மாவட்டத்திலே 14 பிரதேச செயலகங்கள் உருவாக்கப்பட வேண்டும் என்பது காலத்தின் தேவையாகும். அதன் மூலம் மட்டும்தான் நூரையில மாவட்டத்தில் உள்ள மக்களின் நிர்வாக செயல்பாடுகளை இலகுவாக பூர்த்தி செய்ய முடியும் என கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது உள்ளூராட்சி சபை எல்லை நிர்ணயம் குறித்து அதிகமாக பேசப்படுகிறது. இந்த எல்லை நிர்ணய சபை உறுப்பினர்களிலே மலை மக்களை பிரதிநிதித்துவப்படுத்தும் ஒருவர் கூட உள்ளடக்கப்படவில்லை என்பதை இந்த சபையிலே நான் தெரிவித்திருக்கிறேன். இது சம்பந்தமாக இதுவரை ஒரு சாதகமான பதில் இதுவரையும் கிடைக்கவில்லை என்பது கவலைக்குரிய விடயமாகும். அது மட்டுமல்லாமல் இந்த நூரிலே மாவட்டத்திலே உள்ளூராட்சி சபைக்கான எல்லைகள் பிரிக்கப்படுவதற்கு முன்பு கிராம சேவை பிரிவு எல்லைகள் பிரிக்கப்பட வேண்டும். காரணம், மற்ற மாவட்டங்களிலே சுமார் ஒரு கிராம சேவை பிரிவுகளிலே 2000-3000 மக்கள் உட்பட்ட மக்களை வாழும் நிலையிலே நூரிலே மாவட்டத்தில் அதிகமான கிராம சேவக பிரிவுகளிலே 5000-க்கும் மேற்பட்ட மக்கள் வாழ்கிறார்கள். அது உதாரணம் எடுத்துக்கொண்டால் கெக்கசோல் கிராம சேவக பிரிவிலே 12,000 மக்கள் வாழும் கிராம சேவக பிரிவுகளும் காணப்படுகிறது. அதே போல அம்பேகமா பிரதேச செயலுக்கு உட்பட்ட 67 கிராம சேவக பிரிவுகளிலே சுமார் 30 கிராம சேவக பிரிவுகளிலே 5000-க்கும் மேற்பட்ட மக்கள் வாழும் பிரதேச கிராம சேவக பிரிவுகளும் காணப்படுகிறது. அதே போல பல இடங்களிலே 7,000-8,000 மக்கள் வாழ்கிறார். குறிப்பாக போவந்தலாவ லீன்போர்ட் அந்த நோவுட் ஹட்டன் வட்டவல போன்ற பல கிராம சேவை பிரிவுகளில் 7,000-8,000 மக்களும் வாழும் கிராம சேவை பிரிவுகளும் காணப்படுகிறதாகவே இந்த கிராம சேவக பிரிவுகளை மீள் நிர்ணயம் செய்வதற்கு பிரதமர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என நான் இந்த தமிழ்நாட்டில் நான் தாழ்மையாக கேட்டுக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது 13வது திருத்த சட்டம் தின் கீழ் மாகாண சபைகள் வழங்கப்பட்ட அதிகாரங்கள் அனைத்தும் பறிக்கும் வகையிலே தொடர்ச்சியாக மாகாண சபைகள் தேர்தல் நடத்தப்படாமல் காலம் தாழ்த்தப்பட்டுக் கொண்டு வருகிறது. அதற்கு பதிலாக காலனித்துவ ஆட்சியைப் போல ஆளுநருக்கு அதிக அதிகாரத்தை வழங்கி அதனை செயலிழக்கும் செயல்பாடு தொடர்ந்து முன்னெடுக்கப்பட்டு வருகிறது. அதாவது 13வது திருத்த சட்டத்தின் ஊடாக அந்த மாநில வழங்கப்பட்ட அதிகாரங்களை கூட வழங்காமல் தற்போது அதை செயலிழக்க செய்து தேர்தலை நடத்தாமல் தற்போது 13+13+ குறித்து பேசப்படுகிறது. அதை நாம் வரவேற்கிறோம். அதன் மூலமாக அதிகாரங்கள் அதிகரிக்கப்பட்டு அதிகார பகிர்வு ஏற்படுத்தப்பட்டு இந்த நாட்டிலே கரைப்புறையோடு இருக்கும் இந்த இனப்பிரச்சனைக்கு தீர்வு கிடைக்கும் என்றால் நாங்கள் மிகவும் மகிழ்ச்சி அடைவோம். அதற்கு மலை மக்களின் ரீதியான முழுமையான ஆதரவை தர நாங்கள் தயாராக இருக்கிறோம். ஆனால் இதனை இந்த தேர்தல் முறை மாற்றம் என்பதை காரணம் காட்டி தேர்தலை பின்போடுவதை எந்த வகையிலும் ஏற்றுக்கொள்ள முடியாது என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது எல்லை நிர்ணயம் என்ற போர்வையிலேயே உள்ளூராட்சி சபைக்கான தேர்தலையும் பின்போட அரசாங்கம் முயற்சிக்கிறது. உண்மையிலே இந்த உள்ளூராட்சி சபையிலே உறுப்பினர்கள் எண்ணிக்கை அதிகம் என்பதை நாங்கள் ஏற்றுக்கொள்கிறோம். ஆனால் அதற்காக தேர்தலை பின்போட முடியாது. குறிப்பாக நேரடியாக தெரிவு செய்யப்பட்ட உறுப்பினர்கள் இணையாக நியமன உறுப்பினர்கள் இருக்கிறார்கள். அந்த நியமன உறுப்பினர்கள் எண்ணிக்கையை 3 குறைத்து தேர்தலுக்கு செல்வது எந்த சாத்தியமான ஒரு விடயமாகும். அதன் மூலமாக தேர்தலை உடனே நடத்தலாம். ஏனென்றால் தேர்தல் ஆணையமும் தேர்தலை நடத்துவது உறுதியாக இருக்கிறது. அடுத்த மாதம் அடுத்த வருடம் மார்ச் மாதத்துக்குள் தேர்தல் நடத்தப்பட வேண்டும் என்பது உறுதியாக இருக்கிறார்கள். அடுத்த மாதம் மார்ச் மாதத்துக்கு நிச்சயமாக தேர்தல் நடத்த வேண்டும். அரசாங்கம் தோல்வி பயம் காரணமாக தேர்தலை பின்போடுவதை எந்த வகையில் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். மேலும் தற்போது இளைஞர் விவகார அமைச்சு சம்பந்தமாக இன்று பேசப்படும் நிலையிலே தற்போது நாட்டிலே ஏற்பட்டுள்ள பொருளாதார பிரச்சனை காரணமாக இளைஞர் யுவதிகள் வேலை
வாய்ப்பின்றி
கஷ்டப்படுகிறார்கள். அவர்களது எதிர்காலம் கேள்விக்குறியாக உள்ள நிலையில பல நாட்டை விட்டு வெளியேறி கொண்டிருக்கிறார்கள், பல நாட்டை விட்டு வெளியேற துடித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே அவர்களுக்கான சிறந்த களத்தை அமைத்துக் கொடுத்து எதிர்காலத்தை ஏற்படுத்தி கொடுக்க வேண்டும். அதன் மூலம் மட்டும் அவர்கள் நம்பிக்கை ஏற்படும். ஏனென்றால் தற்போது விளையாட்டுத்துறை அமைச்சின் கீழ் உள்ள தேசிய இளைஞர் படையணி, தேசிய இளைஞர் சேவைகள் போன்றவற்றின் நிறுவனங்களுக்கு இந்த வரவு செலவு திட்டத்தின் மூலமாக அதிக நிதி ஒதுக்கீடு செய்யப்படவில்லை. ஆகவே இதன் மூலமாக இளைஞர்கள் எதிர்காலம் ஒரு கேள்விக்குறியாக காணப்படும். அது மட்டுமல்லாமல் இந்த நிறுவனங்களிலும் பாரிய குறைபாடுகளும் குளறுபடிகளும் காணப்படுவதை காணக்கூடியதாக இருக்கிறது. மேலும் இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் 1979 ஆண்டின் 69 இலக்க பாராளுமன்ற சட்டத்தின்படி தேசிய இளைஞர் சேவைகள் மன்றம் ஸ்தாபிக்கப்பட்டது. இது நாட்டில் ஒவ்வொரு மாவட்டத்திலும் ஸ்தாபிக்கப்பட்டது மட்டுமல்லாமல் 50-க்கும் மேற்பட்ட இந்த பயிற்சி நிலையங்கள் நாடாளர்களால் உருவாக்கப்படும். அதாவது 54 பயிற்சி நிலையங்களில் சுமார் 15 பயிற்சி நிலையங்கள் விவசாய பயிற்சி நிலையங்களா. ஆனால் இவை தற்போது முழுமையாக இயங்குகின்றதா என சந்தேகம் இருந்துள்ளது. ஏனென்றால் அங்குள்ள இளைஞர்கள் அந்த முழுமையான சேவைகள் கிடைக்கிறது. ஏனென்றால் சுமார் 40 வருடங்கள் முன்பு ஆரம்பிக்கப்பட்ட இந்த பயிற்சி நிலையங்கள் தற்போது செயலிழந்து காணப்படுகிறது, அவுட் டேட்டட். ஆகவே இதனை புதுப்பித்து தற்போது உள்ள புதிய இனோவேஷன்ஸோடு அதனை முன்னோக்கி கொண்டு செல்லப்பட வேண்டும். அதன் மூலம் மட்டும்தான் இதனை முன்னோக்கி கொண்டு செல்லலாம் என்று கூறிக்கொள்வதோடு தேசிய இளைஞர் சேவை மன்றத்தினை 12 பணிப்பாளர் சபை உறுப்பினர்களே, ஒருவர் கூட தமிழ் பேசும் உறுப்பினர் இல்லை என்பதை நான் இந்த தந்தத்தில் சுட்டிக்காட்ட விரும்புகிறேன். அதன் மூலமாக எப்பொழுது எப்படி இந்த நாட்டில் உள்ள தமிழ் பேசும் மக்கள் அதிகம் வாழும் மாவட்டங்களில் அவர்கள் தேவைகளை அறிந்து சேவை செய்ய முடியும் என்பது ஒரு கேள்விக்குறியாக இருக்கிறது. அத்தோடு நான் இளைஞர்கள் சம்பந்தப்பட்ட ஒரு விடயத்தை குறிப்பாக விளையாட்டுத்துறை மூலம் மட்டும்தான் நாங்கள் நல்லிணத்தை ஊக்கப்படுத்த முடியும் சிறந்த இடமாக. ஆனால் துரதிருஷ்டவசமாக நமது நாட்டிலே விளையாட்டிலும் இனவாதம் பிரதேசவாதம் தலை தூக்கி காணப்படுகிறது. குறிப்பாக நமது நாட்டிலே ஒரு தேசிய அணியில் சிறுபான்மை மக்கள் சிறுபான்மை மக்கள் தேசிய அணி இடம் பிடிப்பது ஒரு குதிரை கொம்பாக இருக்கிறது. நீங்கள் மற்ற நாடுகளை எடுத்துக்கொள்ளுங்கள், குறிப்பாக இந்தியாவை எடுத்துக்கொண்டால் வடக்கே ஜம்மு காஷ்மீர் முதல் பஞ்சாப் வரை, அதே போல தெற்கே தமிழ்நாடு கேரளா கர்நாடகா போன்ற அனைத்து மாவட்டங்களைச் சேர்ந்த மாநிலங்களைச் சேர்ந்தவர்கள் தேசிய அணியில் உள்வாங்கப்படுகிறார்கள். ஆனால் நமது நாட்டில் அந்த நிலைமை இல்லை. அவை விளையாட்டில் அரசியலை புகுத்தாமல் நேர்மை தன்மையோடு நல்லிணக்கத்துடன் விளையாட்டுத்துறை முன்னோக்கி கொண்டு செல்ல வேண்டும். அது இறுதி அவர் விடுத்த குறிக்கொள்ளப்படுகிறது. நமது நாட்டிலே லிட்டில் இங்கிலாந்து என அழைக்கப்படும் நுவரேலியாவிலே ஒரு சர்வதேச கிரிக்கெட் மைதானம் அமைக்கப்பட வேண்டும். அதன் மூலம் அந்த சர்வதேச போட்டிகளை நடத்துவது மட்டுமல்லாமல் விளையாட்டுத் துறையும் சுற்றுலாத்துறை ஊக்குவிக்க முடியும். அது மட்டுமல்லாமல் அது வெளிநாட்டு அந்த சூழ்நிலைக்கு காலநிலைக்கு ஏற்ற இடம். அதன் மூலமாக விளையாட்டு போட்டிகள் நடத்துவது மட்டுமல்ல நமது தேசிய அணி அங்கு பயிற்சிகளை மேற்கொண்டு ஆஸ்திரேலியா நியூசிலாந்து இங்கிலாந்து போன்ற இடங்களுக்கு சுற்றுலா பயணங்களை மேற்கொள்ளும் நிலைமைகளை வெளிப்படுத்தக்கூடிய ஒரு சூழ்நிலை உருவாகும். அதன் மூலமாக நாங்கள் இந்த விளையாட்டுத்துறை மேலும் ஊக்குவிக்கலாம். இறுதியாக ஒரு விடயத்தை கூறிக்கொள்ளவில்லை, நமது ஏசியா கப் கிரிக்கெட் மற்றும் நெட்பாலில் நாங்கள் வெற்றி பெற்று சாதனை படைத்தது தேசிய விளையாட்டான வாலிபாலை மேலும் ஊக்குவிக்கப்பட்டு நாங்கள் சாதனை படைப்பதற்கு விளையாட்டுத்துறை அமைச்சர்களும் நாங்கள் அனைவரும் ஒன்றிணைந்து செயல்பட்டு தேசிய நல்லிணக்கத்தை ஏற்படுத்துவதற்கு நாங்கள் அனைவரும் பாடுபட வேண்டும் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
විස්තර කර මන්තුමා මීළඟට ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. අද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයත් ඒ වගේම යවුන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ත්‍රි ශීර්ෂය සාකච්ඡාවට ගන්න දවස මම සුබපතනවා ගරු අමාත්‍යවරුන් දෙපළටත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමලා දෙපළටත්. මමගේ විනාඩි කිහිපය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හා සම්බන්ධිත කාරණා කිහිපයක් වෙනුවෙන් වැය කරන්න කල්පනා කරනවා. හේතුව මේ හැම අමාත්‍යංශයකටම මේ කාරණාව අදාළ වන නිසා මේ පරිපාලන ශේෂ්ත්‍රයේ කාර්යභාරය අපි ඕනෑම අමාත්‍යංශයක අවසන් ඉලක්කය වෙත ළඟාවෙන්ට අනිවාර්යෙන්ම වැදගත් වෙන නිසා. ගරු සභාපතිතුමනි, අපි ඉපදෙන්නත් දශක ගණනාවකට පෙර, මං කියන්නේ 960 ගණන් වල විතර, ලංකාවේ එක්තරා මතයක් ගොඩනගෙනවා අපි රාජ්‍ය සේවකයා කියන වචනේ වෙනුවට මහජන සේවකයා කියන වචනේ භාවිත කරමු කියලා. මේක මේ රටේ වක මුද්‍රිත මාධ්‍ය කලාව තුලත් බොහොම ගැඹුරු සංවාදයක් බවට පත් වෙලා තිබුණා. මේ වචන දෙකෙන් වඩා හොඳ නැත්නම් වඩා සුදුසු කෝකද යන්න මම තෝරාගන්න උත්සාහ කරන්නේ නැහැ. මට ඒක ඒ තරම් වැදගත් නොවන නිසා. නමුත් මං විශ්වාස කරනවා මේ සංවාදයේ ඇතුලේ තියෙනවා එක අදහසක්. රාජ්‍ය සේවය තුළින් මහජනයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳව, නැත්නම් මේහා ගැටගැහෙන මහජන අපේක්ෂාව මේ සංවාදයේ ඇතුලේ තියෙනවා. මිනිස්සු රාජ්‍ය සේවයේ අභිමුවට එන්නේ කිසියම් රාජකාරියක් සේවාවක් ඉෂ්ට කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා අපි හැමෝම ඉතාම නිවැරදිව වටහා ගත යුතු තැන තමයි මිනිස්සු අපි ළඟට එන්නේ වැඩක් කරගන්න මිසක් ඒ වැඩේ කරන්න බැරි හේතු ටික අහගෙන නැවත ගෙදර යන්න නෙවෙයි. මේක ඉතාම වැදගත් කාරණාවක් විදියට මම මේ ගරු සභාවේ අවධාරණය කරන්න කැමතියි. රාජ්‍ය සේවයේ සුපිලිපන් භාවය, නැත්නම් මේක සරලව සිංහලෙන් අර්ථකථනය කරගත්තොත් බාහිර නිරීක්ෂකයෙකු හෝ බාහිර නිරීක්ෂණ ක්‍රියාවලියක් නොපවතින මොහොතක පවා අවංකව තමන්ගේ රාජකාරිය ඉටු කිරීම සම්බන්ධව වන ගුණාංගය රාජ්‍ය සේවයට ඉතාම වැදගත්. මේක ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධව අපට සතුටු විය හැකි තැන් බොහොමයක් තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව යම් කනගාටුවක් දැනෙන තැන් නැතුවා නෙවෙයි. මේ රටේ ඉතාම සංකීර්ණ අවස්ථා ගණනාවක් මේ රටේ රාජ්‍ය සේවක ඉතාම ප්‍රසස්ස ලෙස කළමනාකරණය කළා. අපි 30 අවුරුදු යුද්ධයකින් වැටකාපු සමාජයක්, එවගේම යුද්ධය අවසන් වීමෙන් පසු පශ්චාත් යුද සමය කළමනාකරණය කිරීමේදී මෙරටේ රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය අතිශයින්ම ප්‍රශස්තයි. එවගේම සුනාමි ඛේදවාචකයෙන් පසුව මේ රටේ සමස්ත දෛනික ක්‍රියාවලීන් යථාස්ථාපනය කිරීමට අදාළව මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යභාරය අතිශයින් ප්‍රශස්තයි. එවගේම අපිට පුරවැසි විදිහට අත්දැකීම් තියෙනවා. මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය වැනි අවස්ථාවක, ඒ වගේම මේ රටේ පාසල් විභාග පද්ධතිය වැනි අවස්ථාවක රාජ්‍ය සේවයේ කාර්යක්ෂම භාවය අකුරටම තමන්ගේ රාජකාරිය ඉටු කිරීම සම්බන්ධව ඉතාම ප්‍රසස්ස අවස්ථා අපි වැඩි වශයෙන් දැකලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මම විශේෂයෙන්ම කතා කරන්න කල්පනා කරන කාරණාවක් තමයි රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය වීම. ගරු සභාපතිතුමනි, රාජ්‍ය සේවයේ දේශපාලන මැදිහත්වීම් වලින් පරිපූර්ණ වශයෙන්ම අත්මිදී යුතුයි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් මේ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය වීම සම්බන්ධ සංකල්පය අපේ රාජ්‍ය සේවය තුලත් දේශපාලන ක්‍රියාවලිය මැද්දෙත් පොදු සමාජයේ විදිහටත් අපි කිසියම් ආකාරයක පටලවාගෙන ඉන්නවා කියලා මට දැනෙනවා. යම් කාරණාවකට අදාළව දේශපාලන නායකයෙකුගේ නැත්නම් මහජන නියෝජිතයෙකුගේ මැදිහත්වීම සමානයි එකී ශේෂ්ත්‍රයේ දේශපාලනීකරණය වීම වැනි වැරදි සමීකරණයක් අප විසින් ගොඩනගාගෙන තිබෙනවා. දැන් මේක අපි නිර්වලව තේරුම් ගන්න වෙනවා. මහජන නියෝජිතයෙක් නැතිනම් දේශපාලකයෙක් ස්වකීය දේශපාලන ව්‍යාපාරයට අදාළ වාසි සහගත නැත්නම් ප්‍රතිලාභයක් වෙනුවෙන් හරි නැත්නම් තමන්ට පෞද්ගලිකව දේශපාලන ප්‍රතිලාභයක් වෙනුවෙන් හරි මහජන නියෝජිතයෙකු රාජ්‍ය සේවය සමග සම්බන්ධ වෙනවා නම් ඒ බරපතල වරදක්. ඒ තමන් සතු බලය අනිසි ලෙස භාවිත කිරීමක්, ඒ පැහැදිලි ලෙසම අවභාවිතයක්. එහෙම නැතුව අපි මේ බොහෝ සංවාද ඇතුලේ දකිනවා. ගරු අග්‍රාමාත්‍යතුමන්ටත් මේ විෂයභාර අමාත්‍යතුමා විදිහට මේ පිළිබඳ සංවාදය ගැන අත්දැකීම් තිබෙනවා. මහජන නියෝජිතයා මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී වේදනාවෙන් කතා කරනවා. මහජන ඡන්දයෙන්පත් වෙච්ච මහජන නියෝජිතයෙක් යම් කිසි නිලධාරියෙකුට කතා කළා ලේකම්තුමා අර වැඩේ කවද්ද පටන් ගන්න කියලා අහුවයි කියලා, රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වීම කියන මාතෘකාව අපි නිවැරදිව තේරුම් ගන්න ඕන කියන මතය මම මේ ගරු සභාවේදී තාම පැහැදිලිව අවධාරණය කරන්න කැමතියි. මොකද හේතුව රාජ්‍ය පරිපාලනයයි දේශපාලනයයි එකිනෙකට වෙන් කරන්න බෑ. මම කියන්නේ මේ පක්ෂ දේශපාලනය නෙවෙයි. රාජ්‍ය පරිපාලනය කියන විෂය න්‍යායික ලෙසම අන්තර්ගත වෙන්නේ දේශපාලන නැමැති විද්‍යාත්මක විෂය සිද්ධාන්තය ඇතුලේ. ඒ නිසා රාජ්‍ය පරිපාලනය වෙනමයි දේශපාලනය වෙනමයි ගලවන්න බෑ. මේක එකම රෙදිපටක දෙපැත්ත වගේ සම්බන්ධිත විෂයන් දෙකක්. රාජ්‍ය පරිපාලනයයි දේශපාලනයයි එකිනෙකට වෙන් කරන්න පුළුවන් නම් ඒක අතීත ග්‍රීක දාර්ශනික යුගයේම ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා මැකියාවෙලිලා කරයි. ඒක එහෙම කරන්න බැරි නිසා තමයි මේ දෙක එකට මේ සියවස් ගණනාවක් ඉස්සරහට ආවේ. ඒ නිසා අපේ අවසාන අරමුණ එක නම් මහජන යහපත සැකසීම නම් මහජන යහපත නිර්මාණය කිරීම නම් අපිට සිද්ධ වෙනවා එක කණ්ඩායමක් විදිහට රාජ්‍ය සේවකයාටයි
දේශපාලන
නැත්නම් මහජන නියෝජිතයාටයි එකට වැඩ කරන්න. මම මේ කාරණාව කියන්නේ ඉතාම පැහැදිලි ලෙස න්‍යායික පදනමක් තුල මේ විෂයන් දෙක එකිනෙකට බද්ධ වෙලා මහජනයාගේ අවසන් යහපත් අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් අපට එකට ගණදෙනු කරන්න සිද්ධ වෙනවා. මම මීට අදාළ තව කාරණා කීපයක් කියන්න බලාපොරොත්තු වෙන ආවේ මං හිතුවට වඩා ඉක්මනට වෙලාව ඉවර වෙන නිසා මං අන්තිම විනාඩියේ මේක කාරණාවක් කියන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඒ වගේම මං හිතන්නේ නිලධාරි මැදිරියේ මේ විෂයභාර අමාත්‍යංශයට අදාළ නිලධාරි මහත්වරුන් සහ ඒ නිලධාරිනුත් ඉන්න වෙලාවේ ගරු සභාපතිවරුනි, මම යෝජනා කරනවා මේ රටේ රාජ්‍ය සේවකයාට අඩුම වියදමකින් අඩුම මහන්සියකින් අඩුම කිලෝමීටර් ගණනකින් තමන්ගේ සේවා ස්ථානයට යන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන් ආකාරයට මේ රාජ්‍ය නිලධාරීන් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයයි තමන්ගේ රාජකාරී ස්ථානය අතර තියෙන දුර පිළිබඳ ප්‍රශ්නය විද්‍යාත්මකව විශ්ලේෂණය කරගෙන මේකට කිසියම් සාධාරණ පිළිගත හැකි විසඳුමක් දෙන්න කියලා. සභාපතිතුමනි දැන් මම එක උදාහරණයක් කියන්නම් මේක අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශයට නමුත් මේව සමස්තේ රාජ්‍ය සේවය නිසා මම කියන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි මගේ අගලවත් ආසනයක දරුවෙක් ඉන්නවා ඔබතුමා දන්නව අගලවත්ත මේ රටේ දකුණු කෙළවරටයි කිට්ටු ඒ දරුවා වැඩ කරන්නේ පුදුකුඩුරු ඉස්කෝලේක දන්ත ඒකකයක දන්ත වෛද්‍ය සහායිකාවක් විදියට අගලවත්තේ පදිංචි ළමෙක් පුදුකුඩුරු ඉස්කෝලේක වැඩ කරන රාජ්‍ය සේවයක් එක්ක කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නේ පෞද්ගලික ජීවිතයක්
හිතන්නේ
යම් තැනකද එකී පුද්ගලයාගෙන් යහපත් සේවාවක් අපේක්ෂා කරන්න අපිට බෑ එනිසා මම ඉතාම කාරුණිකව යෝජනා කරන මේක කළ හැකියි මම විශ්වාස කරනවා ගරු අග්‍රාමාත්‍යතුමන උදාහරණයකට මේ ආසන්න උපාධිධාරී පත්වීම් වලට මගේ කලුතර දිස්ත්‍රික්කයේ දරුවන් 233 දෙනෙක් පත්වීම් ලැබුවා මේ 233 දෙනා අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ඉතාම ආසන්න සමාන ඉලක්කම් සහිත සංඛ්‍යාවක් තියෙන්නේ මේ අය කිසියම් තුලනාත්මක ක්‍රමයකට බෙදා හරින්න ඒකෙදි මං අර කියපු අඩුම වියදම අඩුම මහන්සිය අඩුම කිලෝමීටර් ගණනකින් ඒ අයට රස්සාව කරන තැනට එන්න අවස්ථාවක් හදලා දෙන්න බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගර්වන්තුමා මීළඟට ගරු අජිත් මාන්නපේරම මන්තුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා
ඔව් පළවෙනිදම ගරු මුරාසනිරුඩ මන්ත්‍රීතුමනි මම විරෝධය ප්‍රකාශ කරනවා රජයට මේ පළාත් පාලන මැතිවරණය එන්න එන්නම කල් දැමීමට උත්සාහ කිරීම ගැන පළාත් පාලන මැතිවරණය තියන්න තිබ්බේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ. නමුත් ඒක දික්කලා අවුරුද්දක්. දැනුත් ක්‍රමවේද හරිගස්සනවා රජයේ පුළුවන් තරම් වැඩ කටයුතු යොදවනවා එක එක උප්පරවැට්ටි යොදවනවා මේ පළාත් පාලන මැතිවරණයේ කල් දාන්න. ඒකද මම ඒකට විරෝධය ප්‍රකාශ කරන මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සර ස්ථාපිත වෙලා තියෙන්න ඕනි. රටක් ඉස්සරහට දියුණු කරන්න නම් ගෙනියන්න නම්. නමුත් ආණ්ඩුව ජනමතයට බය නිසා මේ කරන වැඩපිළිවෙල ගැන මගේ විරෝධය ප්‍රකාශ කරනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕනි එදා කෘෂිකර්මය මේ රටේ නැත්තරම නැති කළා කාබනික පොහොර ප්‍රතිපත්තියක් ගෙනල්ලා කියලා රසායනික පොහොර තහනම් කරලා 100%ක්ම තහනම් කරලා ඒ වගේම මේ රටේ භාණ්ඩාගාරයේ සුන්නත් දූලි කරලා දැම්මා බදු සහන ප්‍රතිපත්ති වගේක් ආණ්ඩු ආවම ගෙනල්ලා ඡන්ද පොරොන්දු මේ ඔක්කොම ඡන්ද පොරොන්දු ඒ වගේ තමයි රාජ්‍ය සේවයටත් ඡන්ද පොරොන්දුක් දීලා උපාධාරීන් 53,000ක් බඳව ගන්නවා කියලා කිසිම ක්‍රමවේදයක් නැතුව උපාධාරින් 53,000ක් බදවරග මේ රටේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි වලින් මේ අයට පඩිගෙවලා මේ සුදුවලි බවට පත් කරලා තියෙනවා. එතකොට අපි මේ උපාධාරින් 53,000ට රැකියාව දීම ගැන කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි රජයේ වගකීමක් තියෙනවා මේ ඡන්ද පොරොන්දුව ජනතාවගේ පිටට දාලා ඉෂ්ට කරන්නේ නැතුව මේ ඡන්ද පොරොන්දුව බලදායි විදිහට ඒ ඇගෙන් වැඩ ගන්න ක්‍රමවේදයක් හරිගස්සලා ඒක ස්ථාපිත කරන්න රජයට තිබ්බා. අඩුවානේ මේ 53,000 උපාධිධාරීන් අරගෙන ඒකට පුටුවක් නැහැ. මේසයක් නැහැ. වැඩ කරන්න තැනක් නැහැ. සමහර අය කම්කරු කරනවා ඉස්කෝලවල අනුයුක්ත කරලා දිනවා උගන්වන්න කියලා. ඒ ඇයිට සමහරට උගන්වන්න එපා කියලා. උගන්වන්න දෙන්නේ නැහැ සමහර බඩු මුට්ටු හැට මෙහෙට අදින්න වෙන උපාධිධාරීන්ට. රජයේ වගකීමක් තියෙනවා උපාධිධාරීන් රැකියා දෙන්න ඕනි. ඒකට ප්‍රශ්නයක් නැහැ. රජයේ වගකීමක් තියෙනවා මෙහෙම උපාධිධාරීන් ඡන්ද පොරොන්දු මත උපාධිධාරීන් බඳවගෙන නිකන් තමුන්ගේ සාක්කුවෙන් යනවා වගේ මෙන්න නැතුව ඒ අය පළදායි විදියට යොදවීමේ වැඩපිළිවෙලක් රජයේ සකස් කරලා නැහැ. ඒ නිසාම තමයි මේ අයත් අර බදු ගෙවන ජනතාවගේ බදු ගොඩට වක්‍ර බදු ගොඩට මේ අයගේ වැටුපත් එකතු වෙන අහිංසක ජනතාවට. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මේ ඡන්ද පොරොන්දු දීලා ඡන්ද පොරොන්දු ඉෂ්ට කරන ගා රටේ රාජ්‍ය සේවයත් විනාශ කරා කියන එක පහුගිය අවුරුදු දෙකම මාර්තු වල විශේෂයෙන් කියනවා. ඒ විතරක් නෙමෙයි බහුකාර්ය සේවකයන් ලක්ෂයක් බදව ගන්නවා කියලා 38,000ක් බදවගෙන තියෙනවා. ඒ අයට තාම ස්ථිර කරන විදියක් නැහැ. රැකියාවේ සුරක්ෂිතභාවයක් නැහැ. රුපියල් 23,000 දෙන්න ඕනෑ ගන්න පඩියක් හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් නැතුව රජයේ අත්නොමතිකෝ ක්‍රියා කිරීම අර හරියටම රසායන පොර තහනම් කරලා කෘෂිකර්මයේ වැට්ටෝ වගේ රාජ්‍ය සේවයක් අද ජනතාව පිටට බරපතලපු සේවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමනි 2500ක් ග්‍රාම නිලධාරීන් නැහැ මේ රටේ. ග්‍රාම නිලධාරීන් කියන්නේ කෙලින්ම ජනතාවත් එක්ක ඍජුව වැඩ කරන රාජ්‍ය නිලධාරියා. දෙදස් පන්සියක් රටෙහිකයි උපායධාරීන් බඳවගෙන ඉඳලා 53000ක් නිකන් පඩිගන්නා බොහෝ අය සේවා සේවාවක් රාජකාරී ලයිස්තුවක් නැතුව ඇයි බැරි අපිට මේ 2500ටවත් අඩු ගන්න මේ බඳ ග්‍රාමලධාරී පත්වීම් ටික හරි දීලා ඒ සුදුසු පඩියක පිටවන්න. මොකද ඒ සඳහා වැඩ කටයුත්තක් තියෙනවද කියලා මම විශේෂයෙන් අහනවා. එහෙම නැත්නම් මේ දැන් මේ උපායධාරීන් බොහෝ විට බන්දෝගෙන තියෙන අය විශ්වයන් ගත්තොත් බුද්ධ ධර්මයේ සංස්කෘතිය මොන දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒ අයට ගැළපෙන රැකියාවක් දෙන්න බැරි නම් මම කියන්නේ ජනතාවගේ ජනතාව තව තවත් පීඩාවට පත් කරන්න නැතුව එයාට පඩි ගෙවලා. ඒ අයත් මම දන්නවා සමහර පළාත්වල 2500ක් 3000ක් අතිරික්තයි. ඒ එහෙම දාන්න දෙනකුත් නැහැ ඒ අයව. ඒතර මේ ඡන්දපරම් දිෂ්ඨ කරලා නේද මේ රට විනාශ කළේ? රාජ්‍ය සේව විනාශ කළේ? ඡන්දපරම් දිෂ්ඨ කළාට කමන්නේ නැහැ. පරදායි විදියට ඒ අයට වැඩක් රටට දලදේශික නිෂ්පාදනයේ එකතු වෙන වැඩපිළිවෙලක් නිර්මාණය කරන රජයේ වගකීමක් ඒක කරන්න තිබ්බා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා ඒකනේ බලන්න එහෙම නැත්තම් මේ ඇයිට ඉගෙන එක කාර්මික දැනුමක් දෙන්න රටට අවශ්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය වෘත්තියක් කිරීම සඳහා දැනුමක් දීලා ඒව සේවයේ පිහිටවන්න ඕනේ. දැනුත් කල්ම වැඩියෙන් ගිහින්නේ නැහැ. ට්‍රේනින් කොලෙජ් වලට හරි කමන්නේ නැහැ. ඒ ඒ අයගේ විෂයපතයන් අනුව තව තවත් මොනවාරි විෂයක් ගන්න උපාධියක් මූලික උපාධියක් තියනවා කියන්නේ ඔහුට වැඩ බැරි කෙනෙක් නෙමෙයි. වැඩක් පුළුවන්. හැබැයි වැඩකට ඒව නිර්දේශ වෙලා නැහැ. ඒ අය යොමු වෙලා නැහැ. අන්නේ ඒ සඳහා රජයේ වැඩ කටයුතු සලස්සන්න ඕනි කියන එක මම විශේෂයෙන්ම කියනවා. නැත්නම් මේ අය සැටිස්ෆැක්ෂන් නැහැ. ජොබ් සැටිස්ෆැක්ෂන් කියන එක මේ උපාධිධාරින්ට නැහැ. සමහර අපිට කියනවා පාසල් වලට දාපු අය පොත් අදින්න වෙලා තියෙන උපාධිධාරියට එහාට මෙහාට ලොරි වලින් පොත් පාන්න ඒ අය ඒකට ලැජ්ජයි. ඒ ඒ කියන්නේ රජයේ වැඩ පිළිවෙලක් සලසලා නැහැ මේ සඳහා. එහෙම කියනවා ඒ සඳහා වැඩ පිළිවෙලක් නිර්මාණය කරන්න ඊළඟට මේ අයට පඩි ගෙවන්නේ රටේ ජනතාවට බරක්.
ගරු සභාපතිතුමනි, ඒ උපාධිධාරීන්ගෙන් 23000ක් ඉස්කෝලවල ඉන්නවා. ඒ ඉස්කෝලවල ඉන්නේ අය උගන්වනවා. ඒ වගේම දැන් තරඟ විභාගයක් තියන්න හදනවා උපාධිධාරීන්ගෙන් ගුරුපත් වීම දෙන්න. ඒ නිසා දැන් අවුරුදු දෙකක් උගන්වලා තියෙනවා. එක එක්කෙනෙක්වත් නිකන් තියලා නැහැ. මොනවා හරි සේවයක් කරනවා.
හරි බොහොම
ස්තුතියි. යමතුමා ඉස්කෝලේ ඉගෙන ගත්තද කියලා සංවර්ධන ධාරියෙක් දාලා උගන්වන්න පුළුවන්ද ඉස්කෝලේක? ගුරුවරයෙක් කරනකොට වැඩ පිළිවෙලක් තියෙනවා. ගුරුවරයෙක් බඳවා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. ගුරුවරයෙක් කියන්නේ ඉගෙන ගත්ත විභාගේ පාස් කරපු කෙනෙක් ගුරුවරයෙක් වෙන්නේ නැහැ. ගුරුවරයා කියන්නේ වෙනම වෘත්තියක්. විභාගේ පාස් කරන කෙනෙක් ගුරුවරයෙක් වෙන්නේ නැහැ. කරුණාකරලා ඔබතුමා ගුරුවරයෙක්ගේ කාර්යභාරයයි උපාධිධාරියගේ කාර්යභාරය
ගරු සභාපතිතුමනි, දහහපත් තියෙන තමුන්හන්සලගේ නායකතුමාගේ පියා දීලා ඒ කාලේ ඉගෙනුවේ කොහොමද දන්නේ? උපාධියක් ගත්ත එක්කෙනෙකුට උගන්වන්න බැරි මොකද? උගන්වන්න පුළුවන්.
ඒ හින්දා මම විශේෂයෙන් කියනවා ඔබතුමා වටහා ගන්න ඉස්කෝලවලට චක්‍රලේඛනෙම තියෙනවා දාපු උපාධිධාරියට උගන්නන්න තහනම්. එහෙම සංවර්ධන ධාරියෙකුට උගන්නන්න දෙන්නේ නැහැ. ළමයාගේ අනාගතේ මොකද්ද? අධ්‍යාපනය කියන්නේ මේ ඔබ හිතන්න එපා විභාගයක් පාසු වුණා කියලා ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා. උපාධියක් ගත්ත කියලා ගුරුවරයෙක් වෙන්න බෑ. ඒකට වෙනම සැලසුමක් තියෙන්න ඕනේ. එහෙමනම් මේ මෙතුමා ගරු මුලාසන නිර්මාණ මන්ත්‍රීතුමනි, මෙතුමා චෝදනා කරනවට අපේ කාලේ කරා කියලා. අපේ කාලේ කරපු දේ කරන්න ඔබතුමාලා පත් කළේ. අපි ඔබතුමාලා වැරදි කෝටියක් කරලා, හොරගම් කෝටියක් කරලා, දූෂණ වංචා කෝටියක් කරලා ඒක බේරෙන්න උනහම ඕගොල්ලොත් කළානේ ඒ කාලේ. ඔන්න ඔක තමයි දෙන උත්තරේ. ඒක කියන්න නෙමෙයි ඔතෙන් ඉඳෙව්වේ. හරි දේ කරන්න. අරය කරපු දේ මෙහා කරපු දේ කරන්න නෙමෙයි. ඒ හිඳ මම කියනවා. ඒ විතරක් නෙමෙයි. දැන් ගරු උලාසන නිරුඩ මන්ත්‍රීතුමනි, 22014 චක්‍රලේඛණයෙන් විදේශ ගන්න විදේශගත වෙන්න රාජ්‍ය සේවකට අවස්ථාවක් දීලා දිනවා. විදේශගත වෙන්නේ හොඳ රාජ්‍ය සේවකයෝ. ඒ 57 ඒ අහලා බලන්න ඒ 53000 උපාධිධාරීන් විදේශගත වෙනවද කියලා. නෑ. පළපුරුදු රටට අවශ්‍ය රාජ්‍ය සේවකයෝ විදේශගත වෙන්නේ. එහෙනම් ඔබතුමාලා සේවයකට හරියට පිහිටවලා නැතුව රාජ්‍ය සේවයේ පුරවලා තියෙනවා ඡන්දපරම් දිෂ්ඨ කරන්න. එහෙම කරලා අන්තිමට විදේශගත වෙනවා සේවය කරන්න පුළුවන් අය. එතකොට මේ රාජ්‍ය සේවයට මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? රාජ්‍ය සේවයට මොකද වෙන්නේ? ඒ ගැන හිතන්නේ නැද්ද? ඊළඟට 2018න් පස්සේ මතක තියාගන්න දීප ව්‍යාප්ත සේවයට කිසිම විභාගයක් තරග විභාගයක් කරලා නැහැ. 2018න් පස්සේ ඔබතුමාලා නිකන් දේශපාලන පත්වීම් දුන්නට ඒ පත්වීම් දෙන එක මම ඔබ කියන්නේ උපාධාරින්ට දෙන්න ඕනි. නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් තුල යට රැකියාව දෙන්න ඕනි කියන එක මම කියනවා. ඒ හින්දා ඔබතුමාලා දැන් රාජ්‍ය සේවයේ තියෙන ප්‍රතිපත්තිය මොකද්ද කියලා මම අහනවා. රාජ්‍ය සේවයේ ප්‍රතිපත්තිය මොකද්ද? එකපාරක් 2021 ආයවැය කියනකොට 2021 ආයවැය
කියනකොට 60කින් විශ්‍රාම 65කින් විශ්‍රාම ගන්නවා කියනවා 2022කින් අයවැය කියනකොට 60කින් විශ්‍රාම ගන්නවා කියනවා මොකද ප්‍රතිපත්තියක් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ගිය අවුරුද්දේ 65 දක්වා රාජ්‍ය සේවය දික් කරනවා කියලා මේ අවුරුද්දේ කියලා 60යි අන්තිමට මේ අවුරුද්දේ ඉවර වෙනකොට බැච් දෙකක් විශ්‍රාම ගන්නවා මේ රටේ 60යයක් වෙනවා 61යක් වෙනවා මේ අවුරුද්ද එනකොට 30000ක් විතර රාජ්‍ය සේවය හැර යනවා රාජ්‍ය සේවයට වෙන තැන ඉරණම මොකද්ද කියන එක මම විශේෂයෙන් අහනවා ඒ ඒ කොහෙද කට්ටියක් එන්නේ ඒ හින්දා මම කියනවා දැන් ලක්ෂයක් බදවා ගන්නවා බහුකාර්ය කියලා මොනවටද බදවා ගන්නෙ කොහෙද යාලේ ඉඳන්නේ මොනවද ඒගොල්ල කරන්නේ කියලා වගවීමක් කරාද ඒගොල්ලන්ට පඩිය කීයද 20500 ජීවත් වෙන්න පුළුවන්ද මේ මිනිස්සුත් අතර බං ඊට පස්සේ සේවා ස්ථානයක් නැහැ ඇයට ඊට පස්සේ විශ්‍රාම ගැනීම ගැන කතාවක්වත් නැහැ සුරක්ෂිතභාවයක් නැහැ රැකියාවේ ස්ථිර කරනවත් නැද්ද කියලා මොකුත් නැහැ මම කියන්නේ එහෙම තත්ත්වයක් එහෙම කරලා නේද මේ රට කෑවේ ඒ හින්දා අද එක පැත්තකින් දක්ෂ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම ගිහිලා බයික් දෙකක් එළියට වැටෙනවා 60යි 61යි දෙකේම කට්ටිය අනිත් පැත්තෙන් රට යන්න කියලා දොර හැරලා දාලා ඒත් දක්ෂ රාජ්‍ය සේවකයෝ රජ යනවා ඔබතුමාලා දේශපාලන වශයෙන් ප්‍රතිපත්තිය ක්‍රමවේදයක් නැතුව ගත්තු
ගරු මන්ත්‍රීතුමා විනාඩියක් දෙනවද
ඔව් ගරු ඇමතුමා මන්ත්‍රීවරයා ඔබතුමාගේ කාලය අවසන් ගරු මන්ත්‍රීතුමා කියන්න අමතුමා
මම විනා
අවසන් කරන ගරු මන්ත්‍රී ඔබතුමාගේ කාලය අවසන් අමතුමා කියන්න
ගරු මන්ත්‍රීතුමා අපි බහුකාර්ය පත්වීම් දීලා
අවසන් කරන ගරු
ඒ සේවකයන්ට
අමතමා කියන්න අමතමා
මම කෙටියෙන් කියන්නේ බහුකාර්ය පත්වීම් කියලා තියෙන ඒ සේවකයන්ම ඉතාමත් කෙටි කාලය තුළ රජයේ අවශ්‍යතා මත දුම්රිය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශයේ වැනි ආයතනවල ඔවුන්ට වෙනමම ඒ ඔවුන්ට අවස්ථාවක් ලබා දීලා ඉතාමත් ඉක්මනින් නියමානුකූල සේවාවක් ඇති කරලා ස්ථිර කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒක මේ දැනුම් දෙන්නට ඕනම තුමා.
හරි, බොහොම ස්තුතියි ගරු අමතුමා. මීළඟට ගරු නලින් බණ්ඩාර ජයමහා මන්තුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
අවසරයි මන්තුමනි, මම සතුටු වෙනවා අද විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ වචන කීපයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අමතිරත් ඉන්න අවස්ථාවේ නියෝජ්‍ය අමතිරත් ඉන්න රාජ්‍ය අමතිරත් ඉන්න අවස්ථාවේ කතා කරලා ලැබීම සතුටක්. විශේෂයෙන්ම ඔබතුමාලා දන කාරණයක් තමයි දීර්ඝ වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන මම පෞගිය කාලේ දිගින් දිගටම කතා කරා. මුලින්ම මම මේ කාරණේ කතා කරන්න පටන් ගත්තේ අපේ කණ්ඩායම අපිට එහෙම ආසියානු කුසලාන තරගාවලිය සඳහා අපේ රට තුල ඒ තරග පැවැත්වෙන්න අවස්ථාව තියෙද්දී ගරු අමතුමා අපේ තරගාවලිය ගියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නැත්නම් ඩුබායි වලට. මේ සම්බන්ධව මම ප්‍රශ්න කරා. මේ ගැන ප්‍රශ්න කරේ වෙන මොකුත් හින්දා නෙමෙයි, කණ්ඩායමට ඍජුව වැදෙන මුදල් ගැන ක්‍රිකට් බෝඩ් එක දිගින් දිගටම කතා කරා. ඩොලර් මිලියන 2ක් වැඩිපුර හම් වෙනවා කියලා. හැබැයි කණ්ඩායමට ඍජුව ලැබෙන මුදලට වඩා වක්‍රව විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටට ලබා ගන්න තිබුණු අවස්ථාවක් අපිට ආසියානු කුසලාන තරගාවලියේ රංටාවේ තිබුණා. ඊට අමතරව අපිට තියෙන සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න තිබුණු අවස්ථාවක්. අපි දන්නවා ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය මේ තරගාවලියට අපිත් එක්ක සහභාගී වුණා. විශේෂයෙන්ම ඉන්දියාව විශාල ක්‍රිකට් ලෝලින් ප්‍රමාණයක් ඉන්න රටක්. ඉන්දියානු පකිස්තාන තරගය මේ ක්‍රිකට් ශ්‍රේෂ්ඨයේ තියෙන ප්‍රබලතම තරංකාරී තරගය. ඒ තරගයේ ලංකාවේ තිබුණා නම් ක්‍රීඩාංගනේ පිරෙන්න 30,000කට පිරිසක් අපේ රට තුළට එනවා. ඒ නිසා ඍජුව විශාල ආදායමක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් ක්‍රිකට් බෝඩ් එකට අමතරව අපේ හෝටල් කර්මාන්තවලට අපේ අනෙකුත් සංචාරක ශේෂ්ත්‍රයේ අවශේෂ පුද්ගලයින්ට ත්‍රිරෝද රථේ ඉඳන් අන්නසි වෙළෙන්ද දක්වා ඒ ඩොලර් ප්‍රමාණය අපිට පාවිච්චි කරන්න තිබුණා, ලබා ගන්න තිබුණා. ඒ අවස්ථාව මගහැරිලා ගියා නෙමෙයි, මගහැරියා කියන එක තමයි මම දිගින් දිගටම කියන්නේ. ඒක මගහැරිය වෙන මොකුත් නෙමෙයි.
ඔකර එමතුමා
වර්ෂාව තිබුණා, මැච් එකක් තිබ්බත් වැඩක් නැහැ. වර්ෂාව දවසට එහෙමනොත් එදාට මැච් එක ජයග්‍රහණය කරගන්න බෑ. එවැනි තත්ත්වයක් මේ රටේ තිබුණ නිසා තමයි ඒ තරගාවලිය එහාට ගියේ.
හරි බොහොම
ස්තුතියි ඔය ඔය කතා ඔය කතාව පට්ටපල් බොරුවක් ඔය දේශගුණයේ කාලගුණයේ බල්ලා නෙමේ ගරු ඔය 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 උත්තරේ මම ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා දේශගුණයේ කාලගුණයේ බල්ලා නෙමේ මේ මේ සතියකට කලින් නෙමේ මේ තරගාවලිය ලංකාවෙන් එහාට ගියේ ගරු රාජ්‍ය ඇමතුමා සතියකට දෙක නෙමේ මාසයකට දෙකකට කලින් ගියේ ඒ නිසා පැහැදිලිවම මේ තරගාවලිය සරසුන් සහගතව තමයි ඩුබායි වලට ගියේ මම ඔබතුමාට මෙන්න මේක පෙන්නනවා මේ තියෙන්නේ ආසියානු තරගාවලියේ නිල ලාංඡනය තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය තියෙනවා ඊළඟට මේ තියෙන්නේ ෆෙයාර් ප්ලේ තමයි මේකේ අපේ කණ්ඩායමේ නිල ස්පොන්සර් අපේ ටීස් අපේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ ගහලා තියෙන ෆෙයාර් ප්ලේ මම අපේ ඇමතුතුමාටයි රාජ්‍ය ඇමතුතුමාටයි කියනවා මේ ෆෙයාර් ප්ලේ දැන් ෆෝන් එකට ගිහිල්ලා දැන් බලන්න මේ ෆෙයාර් ප්ලේ කියන්නේ මොකද්ද කියලා මේ ආයතනයේ බෙටින් ඇන් ගේමින් කම්පැනියක් මේ ආයතනයේ බෙටින් ඇන් ගේමින් කම්පැනියක් අපේ රටේ වෙනදා අපේ වෙනත් ලෝකෙ පිළිගත් දේශීය හෝ විදේශීය සමාගම් තමයි ස්පොන්සර් කරේ. එතකොට මේ බෙටින් ඇන් ගේමින් කම්පැනියක් අපේ රටේ ජර්සිය ගහගෙන අපේ රටේ ක්‍රිකට් වලට මොකක්ද අත්වන ඉරණම? ගරු අමතුමනේ ඔබතුමා වහා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන්න අපි දන්නවා මේ සමාගම බොහොම පැහැදිලිවම බෙටින් ඇන් ගේමින් කම්පැනියක්. එතකොට බෙටින් ඇන් ගේමින් කම්පැනියක් ස්පොන්සර් කරන රටේ කණ්ඩායමට අත්වන ඉරණම ගැන කවර කතාද? අද අපි දන්නවා ක්‍රීඩාව කොතනද වැටලා තියෙන කියන කාරණේ. ඒ නිසා පැහැදිලිවම අපේ ලංකාවේ කණ්ඩායම වර්තමාන ක්‍රිකට් බෝඩ් එක අද ගේමින් කම්පැනි වලට බෙටින් කම්පැනි වලට බදු දීලා තිනවා කියන එක බොහොම පැහැදිලිවම කියන්න කැමති. මොකද වර්තමානයේ ඒ වගේම අපි දන්නවා ඊළඟට T20 තරගාවලියක් එන්න නියමිතයි. ඒ T20 තරගාවලියෙත් මේ ෆෙයාර් ප්ලේ මේ ආයතනයේ ඉන්නවා අනුග්‍රහක භවතෙක් විදියට. ඒ වගේම තව බෙටින් ඇන් ගේමින් කම්පැනි තුනක් ඉන්නවා. එකක් තමයි 1xBAT මාසප්ලේ ස්කයි x කියන සමාගම්. ඒ කියන්නේ කම්පැනි හතරක් තියෙනවා ගරු ඇමතිතුමනි. බෙටින් ඇන් ගේමින් කම්පැනි හතරක් අපේ T20 එකට ස්පොන්සර් කරනවා. ඉතින් මොකද වෙන්නේ අපේ ක්‍රීඩාවට? අපේ ක්‍රීඩකයෝ අලෙවි වෙනවා කියලා සැක කරන්න වෙනව නේද? මැක්ස් ෆික්සින් වෙනවා කියලා සැක කරන්න වෙනව නේද? අපි මේවා ගැන දිගින් දිගටම කතා කරනකොට ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අය අපිට විරුද්ධව මේ එන්තරවාසිය වෙනවා බිලියන 2ක වන්දි ඉල්ලලා. ඒ නිසා මේ අපි ක්‍රිකට් ගැන කතා කරන්නේ, මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වන ඉරණම ගැන කතා කරන්නේ. ඒ වගේම අපි දැක්කා අපි ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ අපේ රටේ ඉන්න ක්‍රිකට් බෝඩ් එකේ ඈයෝ විශාල පිරිසක් ගියා ඒ සංචාරයට. අපිට ආරංචි ක්‍රිකට් බෝඩ් එකේ නෝනායත් අරන් ගියයි කියලා. ඒක නබුතුමා හොයලා බලන්න. ක්‍රිකට් බෝඩ් එකේ නෝනාය ක්‍රිකට් බෝඩ් එකේ මුදලින් ගියාද කියන එක හොයලා බලන්න. ඊට අමතරව ගරු මුවාසේ මන්තුමනි, ඒ ගියාට ගුවන් ටිකට්පත් හෝටල් බෝඩ් එකෙන් දෙන ගමන් අමතරව එක දවසක ඩොලර් 800ක් බලන්න මුදල කීයද කියලා. ලක්ෂ 2000කට වැඩි ඩොලර් 800ක් එක දවසකට එක මුදලකට පෙටි කෑෂ් විදියට දීලා දෙනවා. මේ කොහෙ සල්ලිද? මේ අපිට තෙල් ගේන්න නැහැ, වේත් පෙත්ත ගේන්න නැහැ, ගෑස් ටික ගේන්න නැහැ ඩොලර්. මොකද ක්‍රිකට් ආයතනයේ ඩොලර් වෙනම ඩොලර් නෙමෙයි. ඒකත් මේ රටේ මිනිස්සුගේ ඩොලර්. ඒවත් මේ රටේ සම්පත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ වෙනම පුද්ගලයෙකුට සම්මිසිල්වට අයිති දෙයක් නෙමෙයි. ඒක මේ රටේ සියලු දෙනාටම අයිති දේවල්. ඒ නිසා මේ ඩොලර් මේ විදියට කාබාසිනිය කරන්න විශාල රෑම් පිටින් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ ගත කරලා අපි දන්නවා මැච් එකේ කණ්ඩායම පරදුනට පහුදා ලංකාවට ආවා. හැබැයි ක්‍රිකට් බෝඩ් එකේ ආයෝ ටික තාම එහෙ හිටිය දවස් ගණනාවක්. මේ ගැන ඔබතුමා හොයලා බලන්න. ඒ නිසා පැහැදිලිවම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා ඔබතුමාට තියෙන බලය ක්‍රීඩා පනත යටතේ ඒ බලය පාවිච්චි කරලා වහාම තේරුම් කමිටුවක් දාන්න, අලුත් කමිටුවක් මේ කට්ටිය අයින් කරලා. අපි දන්නවා හැමදාම ක්‍රිකට් යන්නේ මුදලට. හැමදාම ක්‍රිකට් බෝඩ් එකේ ඡන්දය ආපු ගමන් ලංකාවේ ඉන්න ක්‍රිකට් ක්ලබ් වල එන්න ඡන්ද දෙන මෙම්බර්ස් ලාටිකට කෝටි ප්‍රකාටු ගණන් මුදල් දීලා අපි දන්නවා තිලංග සුමතිපාල මහත්තයා කාලේද ඡන්දේ යන්නේ ක්‍රීඩාවට නෙමෙයි කරු අගවතිතුමනි. ඔබතුමා සාක්ෂි දරනවා ඇති හදවතට එකකෝ. ඡන්දේ යන්නේ ක්‍රීඩාවට නෙමෙයි. ඔබතුමා කාලේ අපි දන්න කාලේ දැන් මේක තමයි වෙන්නේ. ඡන්දේ යන්නේ මුදලට. මම දන්නවා මේ වෙලාවෙත් ඔබතුමාට දෂ්ට කරලා ක්‍රීඩාමතිතුමනි, ඔබතුමාට දෂ්ට කරලා පරණ ක්‍රීඩාමතිවරු ඔය පුටුවට කෙල හලාගෙන ඉන්නවා. බොහොම පරිස්සමෙන් පර ක්‍රීඩාමතිතුරු කෙල ගහලාගෙන ඉන්න ඔබතුමාට දෂ්ට කරන්න. වෙනමකුත් නෙමෙයි මේකේ රහදන්න නිසා. මොකද T20 තරගාවලිය එනවා. දැන් තව T10 එකකුත් ගහන්න යනවලු. මේ මොනවද වෙන්නේ? ඈ
මේ පාලනයක් නැද්ද? ජනාධිපතිවරයාට පාලනයක් නැද්ද? ඔබතුමාට පාලනයක්ද? ආණ්ඩුවට පාලනයක් නැද්ද? මෙහෙම අයාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් යන්න හැරලා අපේ රටේ මිනිස්සු ආදරය කරන අපේ රටේ මිනිස්සු චියර් කරන්න කොච්චර පිරිසක් ඉන්නවද? ටීවී බලන්න කොච්චර පිරිසක් ඉන්නවද? මේ ක්‍රිකට් වලට කොච්චර ආදරේද? ඒ නිසා ඔබතුමා මේකට ඔබතුමාගේ කඩුව අතට ගත්තේ නැත්තම් ඔබතුමාටත් කෙලල තමයි අන්තිමට මේ කට්ටිය පස්ස බලන්නේ හොඳට පතක තියාගෙන නැමෙතුමා.
අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා දිගින් දිගටම මේ T10 සහ LPL සම්බන්ධයෙන් කතා කරපු නිසා ප්‍රථමයෙන්ම මන්ත්‍රීතුමා LPL තරඟ කළා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියක් නැතුව. ඒ වගේම තමයි මේ ගිවිසුම තවම අමාත්‍යාංශය දැකලා නැහැ. අමාත්‍යවරයා විදිහට මම දැකලත් නැහැ. මේ ගිවිසුම මම ඉල්ලලා දැන් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කරලා තියෙනවා. ඒ වගේම T10 තරගාවලිය සඳහා ගිවිසුම් ගත වුණයි කියන එක මම දැක්කෙත් ප්‍රථම වරට මාධ්‍යයේ. මේක තමයි තත්ත්වය. ඒ නිසා එතන යම් ප්‍රශ්නයක් පැහැදිලි ලෙසම තියෙනවා. ඉතින් මම එකම දේ දැන් අපි මන්ත්‍රීතුමා ආයෝජකෙක් ආපු වෙලාවේ මම බැලුවේ ඒ හරහා හරස් කපන්නේ නැතුව ආයෝජකෙක් ඇවිල්ලා හොඳ වැඩපිළිවෙලක් යද්දී ඒක ඉදිරියට යන්න දීලා අක්‍රමිකතාවයක් වෙලා තියෙනවද කියලා බලලා ඒ සම්බන්ධව ගිවිසුම් වැරදි විදියට තියෙනවා නම් ඒ ගිවිසුම් නිවැරදි කරන්න අනිවාර්යෙන්ම කටයුතු කරන්න ක්‍රියා කරනවායි කියන එක විශේෂයෙන් මම සිහිපත් කරනවා. ඒ වගේම තමයි ඔබතුමා කිව්වා වගේම ෆෙයාර් ප්ලේ එක සම්බන්ධයෙන්ුත් අපි පැහැදිලිවම ලිපියක් මගින් යොමු කරා. නැවත ඔබතුමා කිව්වා ෆෙයාර් ප්ලේ ආයතනය බෙටින් ආයතනයක් සූදු ආයතනයක් කියන එක අපි පැහැදිලිවම දන්නවා. එසා නැවත අපේ ක්‍රීඩකයින්ගේ ටීෂර්ට් එකේ මේක ඇඳගෙන සෙල්ලම් කරන එක මං හිතන්නේ රටට අපකීර්තියක්. එසා මේ සිදු නොවිය යුතුයි කියන එකත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා.
කොමිස්සගරේ මත්තම
සුදුවන්ත වෙනවා ක්‍රීඩා ඇමතිවරයෙක් විදිහට ඍජු පිළිතුරක් ලබා දීම සම්බන්ධව. මොකද මේ ක්‍රීඩා ඇමතිවරු ඉතිහාසයේ ආපු අය ගොඩක් මුලාසනේ මන්ත්‍රීමනේ ගොඩක් අය ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිගේ ඔඩොක්කුවට වැටුණා. එහෙම නැත්නම් ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිගේ කරේ අත දාගත්තා. මෙතුමා ඒ තත්ත්වයට තාම පත් වෙලා නැහැ. මම පත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔබතුමාට දෂ්ට කරන්නත් බලන් ඉන්නවා හිටපු ක්‍රීඩා ඇමතිවරු. ඔය පුටුවෙන් ඔබතුමාව ආකුලවලා දාලා වෙන අය එතෙන්ට එන්න. ඒ නිසා ඒ සම්බන්ධව ඔබතුමා බොහොම අවධානයෙන් සිටින්ද විශේෂයෙන්ම ඒ වගේම ආයෝජකයන් එක හොඳයි. ඔබතුමා කිව්ව එක මත් අනුමත කරනවා. ආයෝජක එන්න ඕන. අපිට බැරි නම් ඉන්වෙස්ට් කරන්න මේ කවුරු හරි ඇවිල්ලා මේ වෙලාව ඉන්වෙස්ට් කරලා වැඩේ ගොඩ දානවා නම් හොඳයි. IPL එක ගහන්නේ ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක. අපිට ඒක කරගන්න බැරි නම් කවුරු හරි ඩෙවලොපර් කෙනෙක් ඇවිල්ලා මේක කරනවා නම් හොඳයි. හැබැයි ඔබතුමා හොඳට ඔයාලා බලන්න. ඒත් මේ බෙටින් ගේමින් කාර්යෝද කියලා. එයාලගෙත් පැටිකිරිය හොයලා බලලා හොඳ නියාමනයකින් යුතුව කරන්න. මම කියන්නේ ඔබතුමා වහාම ක්‍රියාත්මක වෙන්න T20 තරගාවලියේ.
ඔබතුමා තව විනාඩියක් කාලයක්
ඉතිරි. ඒක අධ්‍යයනය කළා මට විනාඩියක් දෙන්න. යම් කිසි ගැටලුවක් තිරනවා. යම් කිසි නිශ්චිත මාසයක් දෙකක් තුනකට එහාට දාලා හරි. මොකද අපේ රටේ අභිමානය තමයි මේ ලෝකෙ ඉදිරි හැලලුවටපත් කරලා තියෙන මේ ක්‍රිකට් බෝඩ් එක. ඈ සූදු සමාගමක මේ ටී-ෂර්ට් එකේ ගහගෙන ශ්‍රී ලංකා කියලා එතන උඩින් ෆෙයාර් ප්ලේ කියලා ගැහුවට වඩා හොඳයි මේ බුකිය කියලා ගැහුවනම් එහෙම. දැන් බුකිකාරයෝනේ මේක කාලයක් ඉඳන් පැවැත්වගෙන ගියේ. හැබැයි බුකිකාරෙන්ට ආදරය කරන අයත් මේ පාර්ලිමේන්තුවේ මම දන්නවා ඉන්නවා. මම දන්නවා ඒගොල්ලෝගේ බොහොම හිතවත් මේ හිටපු මැති ඇමතිවරු ඉන්නවා. ඒ නිසා පැහැදිලිවම කරු ඇමතිතුමනි ඔබ මේ සම්බන්ධව සොයලා බලන්න කොමිටියක් දාන්න වහාම ක්‍රියාත්මක වෙන්න කියන එක මතක් කරමින් ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් මෙහෙයපු ප්‍රීමියර් ලීග් තරගාලේ දිගින් දිගටම දිනාගත් CCC ක්‍රීඩා සමාජයට මම සුබ පතනවා. CCC ක්‍රීඩා සමාජයට සුබ පතනකොට ඉතින් ඒකේ සම්මිසිල්ලක්. හැබැයි ඒ සුබ පතන්න ඒ ක්‍රීඩකයින්ට සහ ඒකේ ඉන්න හොඳ පුහුණුකරුවෙක් ඔබතුමා හොයලා බලන්න තරංග ධම්මික කියන පුහුණුකරුවා. හැබැයි තරංග ධම්මික පුහුණුකරුවට මේ IPL වල එහෙම සහාය පුහුණු තරග කරු තනතුරක්වත් දෙන්නේ නැහැ. සමිසිල්ල ඒ මොකද දන්නවද? ඔහු මුදලට යට වෙන්නේ නැහැ. ඔහු මැච් ෆික්සිං වලට යන්නේ නැහැ. ඒ නිසා තරංග ධම්මිකල වගේ අය උඩට අරගෙන ඒ වගේ දක්ෂ පුහුණුකරුවෝ දක්ෂ ක්‍රීඩකයින්ට ආස්ථා ලබා දෙන්නේ ඒ වගේම ජාමික කරන රත්න වද තහනම් කරලා තිනවා. නමුත්
ඔහු T20 මේ අබුඩාබි තරගාවලියට ආවලා තිනා මොනවද මේ දෙපැත්ත කැමෙන කතා ඈ එක පැත්තකින් තහනම් කරනවා නතර කරනවා අනිත් පැත්තෙන් T20 T20 ඒ නිසා ඔබතුමා වහාම ක්‍රියාත්මක පරිදි මේ රටේ ක්‍රීඩාව බේර ගන්න ඕන නම් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව බේර ගන්න ඕන නම් මේ හොරු ටික ක්‍රිකට් බෝඩ් එකෙන් අයින් කරලා හොඳ මිනිස්සු ටිකක් දාන්න කියලා පත් කරන්න කියලා මතක් කරනවා
බොහොම ස්තුතියි ගරු මන්තුමාට මීළඟට සුදත් මංජුල මන්තුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා ඊට ප්‍රථම මූලාසනය සඳහා මදුරු විතානගේ මන්තුමා පැමිණෙනවා
මුලසුනේ ගරු සභාපතිතුමනි රාජ්‍ය යාන්ත්‍රණයේ හදවත වන රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේත් විශේෂයෙන්ම රටේ අනාගතය තීන්දුව කරන පළදායීම අමාත්‍යංශයක් වන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේත් වැය ශීර්ෂයේ සාකච්ඡාවට ලක්වෙන මේ වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. ඇත්තරම අද රාජ්‍ය සේවකයා හා විශ්‍රාමිකයා මේ ආර්ථික අර්බුදයක් එක්ක රුපියල අවප්‍රමාණ වීමත් එක්ක බරපතල අභියෝගයකට ලක් වෙලා තියෙන වෙලාවක්. ඒ වගේම සමස්ත රටවැසියම මේ මූල්‍ය අර්බුදයක් එක්ක අභියෝගයකට ලක් වෙලා තියෙන වෙලාවක්, ජීවත් වීමේ අරගලයකට මුහුණ දීලා තියෙන වෙලාවක්. ඊට සාපේක්ෂව තමන්ගේ වැටුප එහෙම නැත්නම් තමන්ගේ ආදායම වැඩි නොවිච්ච වෙලාවක අපි මේ කතා කරන්නේ. ඉතින් මම මුලින්ම කල්පනා කරේ අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වැඩසටහන තුල මොකක්ද තියෙන්නේ කියන කාරණාව. අපි දන්නවා විවසායකයා එහෙම නැත්නම් ඊට අමතරව ආයෝජකයාට අපේ රට තුල ෂණිකව එහෙම නැත්නම් වේගවත්ව ඉස්සරහට යන්න තියෙන අවස්ථාවට මග ඇහිරිලා තියෙනවා කියන එක අපි අවිවාදයකින් තොරව පිළිගත යුතු කාරණාවක්. තරුණ විවසායකයෙක් කියන්නේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්, එහෙම නැත්නම් හොඳ පෞරුෂයක් තියෙන හොඳ නිර්මාණශීලී තරුණයෙක්, එහෙම නැත්නම් තරුණියක්. අපි දන්නවා එහෙ අපේ වචනයෙන් කිව්වොත් ඇම්ම තියෙන කෙනෙක්. හැබැයි රාජ්‍ය යාන්ත්‍රණය තුල ඇම්ම තියෙන කෙනාට ගැම්ම දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි දකිනවා අද ගැම්ම දීමක් බොහොම අපි අඩුයි දකිනවා. අද විවසායකයාට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ විවසායක අවස්ථා ඇති කරගන්න අවශ්‍ය බලපත්‍ර ගන්න ගිහිල්ලා විශාල පීඩාවකට ලක් වෙන්න. පළාත් පාලන ආයතනයක හිටපු ප්‍රධානීෙක් හැටියට මම දන්නවා පළාත් පාලන ආයතනයෙන් පළාත් පාලන ආයතනයට අතුරු විවස්ථා වෙනස්, රෙගුලාසි වෙනස්, විවිධ වෙනස්කම් පළාත් පාලන ආයතනයෙන් පළාත් පාලන ආයතනයට, පළාත් සභාවෙන් පළාත් සභාවට ප්‍රඥප්ති වෙනස්. අපි කතා කරන්නේ එක රටක් එක නීතියක් ගැන. අවාසනාවකට ඒ ප්‍රදේශයට ආවේනික කාරණාවක් වෙනුවෙන් සුවිශේෂී අතුරු විවස්ථාවක් පැනෙව්වට ගරු සභාපතිතුමනි අපි විරුද්ධ නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා මේ විෂය භාර අමාත්‍යතුමා හැටියට කටයුතු කරන නිසා මම බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. අද සම්මත අතුරු විවස්ථා පැනවීමේ අවශ්‍යතාවය අපිට පැහැදිලිවම තියෙන වකවානුවක්. දෙවනි කාරණාව සම්මත ප්‍රඥප්ති. සබරගමුව පළාත් සභාවේ ප්‍රඥප්තිය නෙවෙයි වයිම පළාත් සභාව ප්‍රඥප්ති. බස්නාහිරට ආපුවාම තව එකක්. හැබැයි මේ පළාතටම සුවිශේෂී වූ කාරණාවකට ගරු සභාපතිතුමනි ප්‍රඥප්තියක්, විශේෂ වූ ප්‍රඥප්තියක් පෙනෙව්වට කමක් නැහැ. හැබැයි විවිධ විධියේ ප්‍රඥප්ති, නීති රෙගුලාසි, අනපනත් අතුරු ව්‍යවස්ථා පැනවීම තුළ මේ විවසායකින්ට, ආයෝජකින්ට, එහෙම නැත්නම් මේ මූල්‍යමය ගැටලුව විසඳන්න තියෙන අවස්ථාවට මග ඇහිරිලා තියෙනවා කියන කාරණාව කියන්නුනේ. අපේ තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යතුමා රොෂාන් රණසිංහ කැබිනට් අමාත්‍යතුමා ඉන්න වෙලාවේ එතුමා දෙවන්ත උත්සාහයක් ගන්නවා තරුණ ප්‍රජාව ඉස්සරහට ගෙනිලා මේ විවසායක අවස්ථා, ආයෝජක අවස්ථා ඇති කරන්න. හැබැයි අපි දකිනවා ආයෝජකය එහෙම නැත්නම් විවසායකයට අද සිද්ධ වෙලා තියෙන විවසායක අවස්ථාවට ගිහිලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල හිර වෙලා, පළාත් පාලන ආයතනය තුර හිර වෙලා, සෞඛ්‍ය නිර්දේශය, පරිසර නිර්දේශය, පළාත් පාලන නිර්දේශය, එහෙම නැත්නම් ඉදිකිරීම් පිළිබඳ නිර්දේශ, නාගරික සංවර්ධන අධිකාරී නිර්දේශ කියලා විවිධ නිර්දේශ තුර විවිධ කඳවුරු තුල හිර වෙලා අද කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අවාසනාවකට අද සංහිඳියාවක් එහෙම නැත්නම් සහජීවනයක් තුල ආයතනික අතර කටයුතු වෙනවද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද one stop shop ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කරන්න යනවා කියන කාරණාව අපි දන්නවා. හැබැයි ඒ කාරණාවත් වචනයට සීමා නොවි යථාර්ථවත්ව සියලුම ආයතන ඒකාබද්ධව සමගිය තුල එහෙම නැත්නම් ලෙන්ගතුකමත් එක්ක මේ වැඩසටහන ක්‍රියාත්මක කරොත් මං හිතන්නේ අපිට අනාගතේ මේ ඩොලර් ප්‍රශ්නෙට එහෙම නැත්නම් මේ මූල්‍ය අර්බුදයට අපේ රටම තුල ඉන්න ව්‍යවසායකින්ට එහෙම නැත්නම් දේශීය විදේශීය ආයෝජකින්ට අවස්ථාව උදා කරගන්න පුළුවන් කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි දැන් අද පළාත් පාලන මැතිවරණය පිළිබඳ කතා කරනවා. ඒක විවාදයකින් තොරව පවත්විය යුතු මැතිවරණයක්. හැබැයි පාර්ලිමේන්තු ජනාධිපති මැතිවරණ ගැනත් අපි කතා කරනවා. මං ඊයේ පෙරේද මගේ මැතිවරණ කොට්ටාසේ රුවන්වැල්ලේ වතුකරේ තලවර මහත්තයෙක් එක්ක කතා කරනකොට මං ඇහුවා මේ වත්ති හැවිල්ල රැස්වීමක් තියලා තියෙනවා එක්තරා දේශපාලන සංවිධානයක් මැතිවරණය ගැනද කතා කරේ කියලා. මට කිව්වේ අනේ මහත්තයෝ ඡන්ද නෙමෙයි ඛණ්ඩ ක්‍රමයක් තමයි අපි කල්පනා කරන්නේ කියලා. අන්න එවැනි තත්ත්වයක් අද තියෙන්නේ. දේශපාලඥයන්ට හා දේශපාලඥයන් එක්ක කටයුතු කරන යම් යම් අයට මැතිවරණවල අවශ්‍යතාවය තිබුණත් රටේ සමස්ත පුරවැසියට අද තියෙන්නේ ජීවත් වීමේ අරගලය ජයග්‍රහණය කරලා සතුටින් තමන්ගේ ජීවිකාව ගෙනියන්න පුළුවන් වටපිටාවක්. බඩු මිල අඩු කර ගැනීම, ඉන්ධන මිල අඩු කර ගැනීම, විදුලි බිල, ජල බිල, ප්‍රවාහන ගාස්තුව, ඒ වගේම පාසල් උපකරණ ටිකේ මිල අඩුකම, අන්න ඒ වගේ තමන්ගේ ජීවත් වීම පහසු කරවන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තමයි අද මතුවලා තියෙන්නේ. අන්න ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමනි රාජ්‍ය යාන්ත්‍රණය තුල උපාධිධාරීන් 60,000ක් අරගෙන තියෙනවා. අපි පොඩි කාලේ වසමහිටියේ ග්‍රාම නිලධාරි මහත්තයා විතරයි. අද ඉන්නවා සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙක් ඉන්නවා, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙක් ඉන්නවා, ඒ වගේම ආර්ථික සංවර්ධන නිලධාරි දෙන්නෙක් ඉන්නවා. ඊටත් අමතරව පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි ඇතුළුව තවත් නිලධාරි ගාණක් ඉන්නවා. හැබැයි ඵලදායිතාවයේ කුමක්ද කියන කාරණාව පිළිබඳ වසම තුල අපි හොයලා බලන්න ඕනේ. හැබැයි ඒකට අපි රාජ්‍ය නිලධාරීන්ට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඒකට අමාත්‍යංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරුන් ඇමතිවරුන් එකතු වෙලා වැඩපිළිවෙලක් සකස් කරලා පසු විපරමක් කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපිට මතකයි අපි පොඩි කාලේ ස්කූල් ඉන්ස්පෙක්ටර් කෙනෙක් ගැන අපි දෙමව්පියෝ කියනවා අහලා තිබුණා. එදා විදුහල්පතිවරු, ගුරුවරු, පාසල් දරුවෝ ඒ නිලධාරියා පිළිබඳ බොහොම විමසිල්ලෙන් කටයුතු කරලා තියෙනවා. අද මේ පසු විපරමක්
නැති
මම මතක් කළ යුතුයි අපේ ක්‍රීඩා ගරු කැබිනට් අමාත්‍යතුමා ඉන්න වෙලාවේ මගේ ආසනයේ තියෙන ප්‍රධානම පාසල රාජසිංහ මධ්‍ය විද්‍යාලය අද සමස්ත ලංකා වොලිබෝල් ජයග්‍රහණ ලබන පාසල. අපි ඉල්ලීමක් කරා ගිය වකවානුවේ අධ්‍යාපන අමාත්‍යතුමාගිනුත් ක්‍රීඩා අමාත්‍යතුමාගිනුත් මේ පාසල ක්‍රීඩා පාසලක් හැටියට සංවර්ධනය කරලා දෙන්න කියන ඉල්ලීම අපි කරා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපේ පළාතේ ක්‍රීඩා කුසලතා නංවන්න රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය ක්‍රීඩා පාසලක් හැටියට නම් කරලා සංවර්ධනය කරලා දෙන්න කියන කාරණාවත් මතක් කරමින් 2022 සංවර්ධන වැඩසටහනට යෝජනා වෙලා තිබුණා සබරගමුව පළාතේ ක්‍රීඩා උත්සවයේ පවත්වන ප්‍රධානම ක්‍රීඩාංගණයේ තියෙන රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය මීටර් 400 ධාවන පතයක් තියෙන හොඳම මට්ටමක තියෙන ක්‍රීඩා පිටිය අපිට අවශ්‍ය විදිහට සංවර්ධනය කරලා දෙන්න කියන කටයුත්ත ගරු කැබිනට් අමාත්‍යතුමනි රොසාන් රණසිංහ අමාත්‍යතුමනි පළාත් ක්‍රීඩා උල්ල පවත්වන ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ පවත්වන රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයත් සංවර්ධනය කරලා දෙන්න ආර්ථික අර්බුදයත් එක්ක ඉදිරියේදී ඔබතුමාට එන අවස්ථාවෙන් කටයුතු කරලා දෙන්න කියන කාරණාවත් මතක් කරමින් විශේෂයෙන්ම ව්‍යවසායකයා අපේ තරුණයා ආරක්ෂා කරගන්න රාජ්‍ය යාන්ත්‍රණයක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කොමිසමක් පත් කරලා කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලමින් මම නිහිරන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.